නම් ප්‍රශ්න අහන්න තියෙන එක වනේ අපි අද දවසේ කතා කරපු ටික නිරවුල් කරගමු නේද හොඳයි නේද සාදු නාදයට මේ භාග්‍යවත් වූ පිළෝගිරි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපි අද දවසේ කතා කළ අපි සොයමින් ඉන්න ධර්ම මාර්ගයේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගත යුතු ගැටලු සහගත තැන් තියෙනවා නම් මින් එහාට ඊගෙන කතා කරන්නට කලින් ඒ ටික තහවුරු කරගන්න එක වඩාත් සුදුසු යෝග්‍යයි. එනිසා මේ වෙලාව තම තමන්ගේ මේ දහම් ගැටලු පිළිබඳව මතු කරලා ප්‍රශ්න වෙන්න පුළුවන්, නැවත විමසා ගත යුතු තැන් වෙන්න පුළුවන්, අපහැදිලි වෙච්ච තැන් වෙන්න පුළුවන්. සමහරලාට කතා කළ දේ තුළ තමන් දරූ මතයත් එක්ක ගැටෙන තැන් තියෙන්න පුළුවන්, තමන්ට නොගැලපෙන තැන් වගේ පේන තියෙන්න පුළුවන්. ඉතින් ඒ ඕනම තැන මේ වෙලාවදී විමසලා අපේ දැනුම නුවණ දියුණු කරගනිමු. හෙන්නේ මේ ප්‍රශ්න. උපාදාන ස්කන්ධ පිළිබඳ. සංකිටේන පංචපාදානස්කන්ධා දුක්ඛා. බුදුරජාණන් වහන්සේ දුක කියලා හඳුන්වා තියෙන්නේ පංචඋපාදානස්කන්ධය. දැන් උන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍යය පැහැදිලි කරන තැන ඛතමං සාවසෝ දුක්ඛං ආර්ය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් කිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දුක පිළිබඳව වෙන වෙන වචන වලින් දක්වලා උපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අත්‍යයන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි කියලා මේ වෙන්වීමව හඳුන්වලා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා නම් පංචපාදානස්කන්ධයන්ගේ පරිහරණයම දුකයි කියලා කියනවා. පංච උපාදානස්කන්ධේම දුකයි කියලා කියනවා. මේ දේශනා පාඨයේ තියෙන වැදගත්ම තැන මෙතන. දුක්ඛ ආර්ය ලක්ෂණ ටික වෙනම පෙන්නනවා. ඉපදීමේ දුක, ජරාවේ දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියනායිකීම දුකයි, පියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි කියලා පෙන්නනවා. පෙන්නලා අවසන් කරනවා කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා. පංච උපාදානස්කන්ධේ දුකයි කියලා. මොකක්ද මේ කියන්නේ? උපාදානය කියලා කියන්නේ මොකද්ද? ඈ? උපාදානෙ දෙඩි කොට ගන්නවා. මම, මගේ, මගේ ආත්මය කියලා. එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් උපාදානය කියලා රූපාදී ස්කන්ධයන්හි පවත්න චන්දරාගය. යම් ස්කන්ධයක් පිළිබඳව චන්දරාගයෙන් බැඳිලා නම් එතන මොකක්ද තියෙන්නේ? උපාදාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිට්ඨති කිංච අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිට්ඨති
රූපං අභිනන්දති අභිවදති අජ්ජෝ සාය තිට්ඨති තස්ස රූපං අභිනන්දතු අභිවදතු අජ්ජෝ සාය තිට්ඨතු පජ්ජති නන්දි යා රූපේ නන්දි තදුපදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති
යම් රූපාදී ස්කන්ධයන්හි අභිනන්දති සතුටු වෙනවා නම් අභිවදති හොඳයි කියනවා නම් අජ්ජෝසායතිත්‍ත්‍ති බැස ගන්නවා නම් මේ විදිහෙන් සතුටු වෙන හොඳයි කියන බැස ගන්න රූපයේ නන්දිය උපදිනවා අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසායතිත්‍ත්‍තෝ උපජ්ජති නන්දි යම් රූපා රූපයක සතුටු වුණොත් ඒ උපදින නන්දිය ඒ උපදින සතුටමයි යා රූපේ නන්දි තදූපදාන ඒ රූපාදී ස්කන්ධයන්හි පහළ වෙන නන්දිය සතුටමයි උපාදානය කියන්නේ දැන් අපි අර ඉස්සෙල්ලා කතා කළානේ මලක් ගැන. දැන් රූප උපාදානය කියනකොට ගන්න එපා මේ කය විතරක්. දැන් බලන්න ඉස්සෙල්ලා අපි කතා කරපු තැන ලස්සනයි මලයි කියලා ගත්ත තැන. මල ලස්සනයි සුභයි සැපයි කියලා ගත්ත තැන සතුට උපන්නා. අභිනන්දති සතුටු වුණා. හොඳයි කියලා හිතුණා. බැසගත්තා ඒක තමයි ඇදිලා ගියේ එතෙන්ට සිප ගන්න අල්ලලා බලන්න හිතුනේ ඒකයි දැන් නන්දිය යා රූපේ නන්දි තදූපදාන උපාදාන වෙලා උපාදානෙන් භව භවෙන් ජාති ජාති ජරා මරණ දුකත් හට ගන්න හේතුව හැදුනේ දැන් බුදුරජාණන් වහන්සේ දුක කියලා හඳුන්වන තැනයි ලෝකේ දුකයි කියන තැනයි වෙනස මෙන්න මෙතන තේරුම් ගන්න ඕන. ලෝකේ හැමෝම දුකයි කියන තැනට බුදුහාමුදුරුවෝ දුකයි කියලා නැහැ. එතෙන්ට උන්වහන්සේ දේශනා කළ කෙන තියෙන දුක්ඛ ආර්ය ලක්ෂණය. වෙනස් කළ නොහැකි ස්වභාවික ලක්ෂණයක් තියෙනවා. දිරන, ලෙඩ වෙන, මැරෙන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ එතන නෙමෙයි. ඒක දුකයි කියලා නොකිය සැපයි කියනව නෙමෙයි. දුක තමයි. නමුත් උන්වහන්සේ දුක කියලා මේ හඳුන්වන තැන මීට වඩා ටිකක් වෙනස්. පංචපාදානස්කන්ධයේ හැටියට පෙන්වන තැන වෙනස්. උන්වහන්සේ පෙන්නනවා මේ හටගත්ත හැම දෙයකම තියෙන ආර්ය ලක්ෂණයක් පොදු ලක්ෂණයක් පොදු ලක්ෂණයක් පෙන්නනවා ගින්නෙහි ස්වභාවය වගේ පොදු ලක්ෂණයක් පෙන්නනවා මෙන්න මේ ලක්ෂණය නොදැන නොදෙක කවුරු හරි එබඳු රූපා රූපයකට වේදනාවකට සංඥාවකට සංඛාරයකට විඥානයකට බැඳුනොත් කැමැත්තෙන් අල්ල ගත්තොත් කැමැත්ත උපදවා ගත්තොත් ඒ කැමැත්තෙන් බැඳුණු තැන දුකයි කියලා කියනවා කැමැත්තෙන් බැඳුණු තැන දුකයි කියලා කියන්නේ මේක ටිකක් හිමින් තේරුම් ගන්න ඕන තැන. ඒක තමයි මම ඉස්සෙල්ලා අර අලංගටිය ගැන කිව්වේ. අලංගටිය ගැන කියනකොට මම කියන්නේ ගින්නේ ස්වභාවය.
ගින්න කවදාවත්ම පළඟැටිය හොයාගෙන ගිහලා පිච්චුවේ නෑනේ. පළඟැටියමනේ ගින්නට ආවේ. එතකොට ගින්නේ ස්වභාවයක් තිබුණා. යමක් ගැටුණොත් දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයක් තිබුණා. ඒක ඒකට අයිති උරුම පොදු ලක්ෂණයේ එක. ඒක කාටවත් විපතක් නෑ. ඒකේ කවුරු හරි ගැටුණොත්, හැපුණොත්, ඒක අත තිබ්බොත්, ඒක අල්ලගත්තොත් පිච්චෙන එක වෙනම කාරණාවක්. එතකොට පිච්චෙන්නේ පිච්චෙන ස්වභාවය නොදැන, ඇත්ත නොදැන ඒකට අත තිබුණ නිසා මිසක් ඒකේ දෝෂයක් නිසා නෙමෙයි. ඒ වගේ මේ ලෝකේ හටගත් හැම දෙයකම පොදු ලක්ෂණයක් තියෙනවා. ආර්ය ලක්ෂණේ දුක්ඛාරී ලක්ෂණ. මෙන්න මේ දුක්ඛාරී ලක්ෂණේ නොදැන නොදැක කවුරු හෝ එබඳු රූපයකට මම කිව්වනම්, මගේ කිව්වනම්, මගේ ආත්මය කිව්වනම්, අර පළඟැටිය ගිනි දැල්ල ලස්සනයි, හොඳයි, සුබයි, සැපයි කියලානේ ගිනි දැල්ලට කියන්නේ. සංකල්පයේ ප්‍රමාණවත් උනේ නෑනේ ගිනි දැල්ල සිසිල් වෙන්න. ගිනි දැල්ලේ ස්වභාවය වෙනස් උනේ නෑනේ. මේක ලස්සනයි, හොඳයි, සැපයි, සුඳුරුයි, මధుරයි කියලා දෘෂ්ටියක්, සංකල්පයක් පළඟැටිය තුල හටගත්තට ගිනි දැල්ල හිතුවේ නෑ අනේ මං ගැන සොඳුරු සැප වූ දෙයක් ඇටියෙන මාව දකිනවා, පළඟැටියට මම සිසිල් වෙන්න ඕන කියලා. එහෙම වෙනස් වෙන්න පුළුවන් කමක් නෑ, ඒක ස්වභාවය එතන තියෙනවා. එතකොට යම් කෙනෙකු මේ වගේම රූපේ යථා ලක්ෂණය නොදැන නොදැක ඒ රූපේ මම, මගේ, මගේ ආත්මය කිව්වොත්, එයා මම, මගේ, මගේ ආත්මය කියලා කියන්නේ දුක අර ලක්ෂණ දැකලා නෙමෙයිනේ. සැපයි, හොඳයි, සුබයි කියලා දකින්න අර ගිනි දැල්ල පළඟැටිය දකින්න ආකාරයෙන්. නමුත් හොඳයි, සැපයි කියලා මේ ආසාව, නන්දිය, කැමැත්ත, චන්දරාගයේ උපදවා ගත්තේ කුමකද? ඒ කැමැත්ත චන්දරාගයේ උපදවා ගත්තා කියලා අරකේ පොදු ආර්ය ලක්ෂණයේ වෙනස් වෙන්නේ නැහැ. ඒ හටගත්තු රූපේ පොදු ලක්ෂණයක් තිබුණානේ. මේක මම, මගේ කියලා අල්ලගත්තට අනේ මාව මම, මගේමයි කියලා මේ රූපේ වැළඳගත්තයි නිසා මම වෙනස් වෙන්න ඕන කියලා හිතාවක් රූපේට නැේද? රූපේ පොදු ලක්ෂණය තමයි දිරණ ලෙඩ වෙනම. එතකොට දැන් අපි මම කියලා තියෙන්නේ, මගේ කියලා තියෙන්නේ, මගේ ආත්මය කියලා තියෙන්නේ මොකටද? දුකටමයි. දුකටයි මම කියලා තියෙන්නේ, මගේ කියලා තියෙන්නේ, මගේ ආත්මය කියලා තියෙන්නේ. එතකොට යම් කෙනෙකු මෙබඳු ආර්ය ලක්ෂණයකින් යුක්ත වූ රූපාදී ස්කන්ධයක් අරමුණක් මම, මගේ, මගේ ආත්මය කියලා සතුටින් බාර ගන්නවා නම් මෙන්න මේ සතුටින් බාරගත් තැන පරිහරණය වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. දැන් ලෝකේ ඕන තරම් රූපාදී ස්කන්ධ තියෙනවා මේ ආර්ය ලක්ෂණ වලට ලක් වෙන. හැබැයි දුකෙන්නේ නෑනේ. යමක් මම, මගේ, මගේ ආත්මය කියලා තණ්හාවෙන් දැඩි කොට ගත්තොත් ගත්ත දේ තුලයි දුක දැනෙන්නේ. එතකොට මෙතන තේරුම් ගන්න ඕන ගත්ත නිසා දිරණව ලෙඩ වෙනව නෙමෙයි. ගත්තෙම දිරණ ලෙඩ වෙන එක. එතන තියෙන දෘෂ්ටියේ වැරද්ද. ලස්සනයි, හොඳයි, සැපයි, මමයි, මගේ කියලා දැක්කේ ආර්ය ලක්ෂණයෙන් යුක්ත දෙයක්. හැබැයි ඒ ආර්ය ලක්ෂණය දැක්කේ නෑ. මේ සුභ සැප කියලා දකින තැන යෙදිලා තිබුණේ දුක්ඛ ආර්ය ලක්ෂණ ටික. දුක්ඛ ආර්ය ලක්ෂණය නම් වූ ඇත්ත ඇති සැටියෙන් නොදකින තැන වැරදියට පෙනුණා. ලස්සනයි, හොඳයි, සැපයි, සුබයි කියලා පෙනුණා. පෙනුණු නිසා මේක ඇල්ලුවා. පෙනුණට එහෙම ඇත්ත දැකෙනතුවට කරන්න දෙයක් නැහැ නේ. සුබයි කියලා හිතාගෙන ඇල්ලුවත් ඇල්ලුවේ ජරා මරණයනේ. අයිති කරගත්තේ ජරා මරණයේ දුකට හිමි කාර්යය වෙන උරුමකාරය. එතකොට තණ්හාවෙන් බැඳුනේ ජරා මරණයට. ඒ නිසා ඒ දුක විඳින. එතකොට දිරණ ලෙඩ වෙන මැරෙන රූපයක් මම මගේ කිව්වනම් එතකොට මම මගේ කියලා දෙන්නේ ජරා මරණයට. එහෙනම් දිරන්නේ මම, ලෙඩ වෙන්නේ මම, මරණය මගේ, අප්‍රියන් හා එක්වීම මට, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක මට, කැමති දේ නොලැබීම මට කියන මේ ස්වභාවිකව තියෙන ලෝකේ තියෙන දුකේ අයිතිකාරය බවට පත් වෙනවා. මේ පැත්තක තියෙන දුකට අයිතිකාරය වුණේ ඇත්ත ඇතිසැටියෙන් නොදැක්ක. යම් කෙනෙකු මෙන්න මේ ඇත්ත ඇතිසැටියෙන් දැක්කනම්, දැන් පළඟැටියේ ගිනි දැල්ලේ ස්වභාවය දැක්කනම් දකිනකොටම, ඒ ඇත්ත දකිනකොටම සුබයි සපයි ලස්සනයි කියන සංකල්පය දුර වෙනවා. සංකල්පය දුර වෙච්ච ගමන්ම ගිනි දැල්ලට පණින්නේ නැහැ. ගිනි දැල්ලට පැන්නේ නැත්තම් පිච්චෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. දුකට වැටෙන්නේ නැහැ. දුකින් මිදුණා. ඒ වගේ මේ රූපාදී ස්කන්ධයන්හි යථා ලක්ෂණය නොදකින නිසා මම කියවනේ උදේ දුකට හේතුව තණ්හාව. තණ්හාව පවතින්නේ වැරදියට දකින නිසා. වැරදියට පෙනෙන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න නිසා. ඇත්ත ඇති හැටියට දකිනකොට වැරදි දැකීම දුරු වෙනවා. වැරදි දැකීම දුරු වෙනකොට තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වෙනකොට දුක උපදිනවා. එහෙනම් උපාදානයේ කියන එක තේරුම් ගන්න යම් රූපයක මේ ආර්ය ලක්ෂණ ටික නොදැන රූපයක් කියලා ගත්ත දේ මේ කය කියන මතයටම එන්න එපා. එතකොට මේ මොහොතේදී අපි කතා කළා ස්කන්ධ එක්සනිකව මේ මොහොතේ පහළ වෙන ස්කන්ධ ටික. ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, ආසය, දිව, කය, මනස වෙන්න පුළුවන්. වර්තමාන මොහොතේ මේ මොහොතේ දැන් උපන්න ආයතනය එහෙනම් ඇහත් රූපයක් දෙකම රූපස්කන්ධයට අයිති. ඒ දෙකම හටගත් ධර්මයක්. ජරා මරණයේ ස්වභාව කොට ඇත්තා. එතකොට ජරා මරණයේ ස්වභාව කොට ඇති ධර්මතා දෙකක් ගැටීම නිසා හටගන්න විඥානයත් හටගන්න ධර්මයක්, සංකත ධර්මයක්. මේ සංකත ධර්ම තුන එකතුයෙන් හැදෙන ස්පර්ශයත් හටගන්න ධර්මයක්, සංකත ධර්මයක්. ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාවක් සංකත ධර්මයක් හටගන්න. ඒ ස්පර්ශය නිසා හටගන්න සංඥාවක් සංකත ධර්මයක් හටගන්න. ඒ ස්පර්ශය නිසා හටගන්න සංජේතනාවක් හටගන්න ධර්මයක් සංකත ධර්මයක්. එතකොට මේ ස්කන්ධ පංචකයේම තියෙන සංකත ලක්ෂණය, ඉපදීම් ලක්ෂණය. එතකොට අපි දන්නවා යමක් උපන්නා නම්, ඉපදුනා නම්, හටගත්තා නම් ඊළඟට වෙන්නේ මොකද්ද? එතකොට අපි මේ ආයතනයේ උපදිනකොට මේ ස්කන්ධ හටගන්නකොටම අපි බලන්න පුරුදු කළොත් දුක්ඛස්සේසෝ උපාදෝ රෝගාණං ජරා මරණස්ස පාතු භාවෝ. දුකයි උපන්නේ, රෝගී පැවැත්මයි ඇති උනේ, ජරා මරණයයි පහළ උනේ කියලා දුක්ඛාරි ලක්ෂණය බලන්න පුළුවන් වුණොත් ඔන්න අපි එතනදී මොකද්ද කරන්නේ? අනබිනන්දතු අනබිවදතු අනුද්දෝසාය තුට්ඨතු යා රූපේ නන්දිසා නිරුජ්ජති නන්දි නිරෝධාපාදාන නිරෝධෝ පාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි නිරුජ්ජಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස නිරෝධෝ හෝති. දැන් බලන්න අපි අර ඉස්සෙල්ලා පෙන්නුවා ලස්සනයි කියලා පෙන්නුණු මලක්. තණ්හාව උපන්නා. හැබැයි උපන් තණ්හාව ඉපදිලා එතනට වෙනකනොත් ඇවිල්ලා හිතලා බැලුවොත් මේ ලස්සනයි සුබයි කියලා හටගත්තු තැන තියෙන්නේ මොකක්ද කියලා. මේක මැලවෙන එක හටගත් එකක්. හටගත්තනම් යමක් සංකත ධර්මයක්. සංකත ධර්මයන්ගේ ලක්ෂණය ඇති තැන මේ දුක්ඛාරී ලක්ෂණ තිබේදලා නේද? එහෙනම් මේ දුකේ හට ගැනීම නේද? එහෙනම් මේ දුකේ හට ගැනීම දුක්ඛාරී ලක්ෂණයෙන් යුක්ත වූ මේ රූපය කෙතුණු ඇහත් ඒ ලක්ෂණ වලින් යුක්තයි නේද? මේ හේතු නිසා හටගත් චක්කු විඥානයත් ඒ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? මේ තුන් දෙනා නිසා උපන් ස්පර්ශයත් ඒ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? ඒ ස්පර්ශය නිසා උපදින වේදනා සංඥා චේතනා දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? මේ පාදානස්කන්ධයෝම දුක දුක හැටියට දකිනකොට අන කිසි තැනක සතුටු වෙලා නැහැ. අනබිනන්දතු සතුටු වෙලා නැහැ. හොඳයි කිව්වේ නැහැ. අනබිවදතු අනජ්ජෝසාචිත්තතු බැසගත්තේ නැහැ. එහෙම වුණොත් යා රූපේ නන්දිසා නිරුජ්ජති. ඒ රූපේ යම් ලස්සනයි කියලා සැපයි කියලා හොඳයි කියලා තණ්හාවක් උපන්නා නම් යා රූපේ නන්දිසා නිරුද්ධ තේ රූපේ උපන් නන්දිය කැමැත්ත නිරුද්ධ වෙනවා. නන්දි නිරෝධාපාදාන නන්දිය කැමැත්ත නිරුද්ධ වුණොත් උපාදානයේද නිරෝධයි පාදාන නිරෝධයි භව නිරෝධයි භව නිරෝධයෙන් ජාති ජරා මරණ සෝක පරිදේ දුක් දුන්නක් සියල්ල නිරුද්ධයි. මල ළඟට යන්නේ නේ, අල්ලලා බලන්නේ නේ, සිප ගන්න වෙන්නේ නේ, ඉල්ලන්න වෙන්නේ නේ, හොඳින් හරි නරකින් ගන්න ඕන කියන බොහෝ කර්ම රැස් කිරීමකට යන්නේ නැහැ. ඒව නොහට ගන්න ස්වභාවයටම යනවා. ඒ නිසා උපාදානය කියන තැන තේරුම් ගන්න ඕන. රූපේවත් වේදනාවත් සංඥාවත් සංඛාරයවත් විඥානයවත් නෙමෙයි දෝෂය. එහි ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණේ යථා ලක්ෂණේ නොදැන නොදැක දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වෙච්ච ඒබඳු ස්කන්ධයන්ට මම මගේ මගේ ආත්මය කියලා අදහසක් සංකල්පයක් දෘෂ්ටියක් උපදවා ගන්න එකයි අපි ඒක කතා කරන්න වෙන වෙනම. මොකද ස්කන්ධ තුල නෙමෙයි වැරද තියෙන්නේ. ස්කන්ධ ටික දුක. දුක හදන හේතුව තියෙන්නේ එතන නෙවෙයිනේ. දුක හදන හේතුව එතන නෙවෙයි තියෙන්නේ. හේතුව ඇති නිසා මේ දුක්ඛ ලක්ෂණ ටික නැවත නැවත උරුම වෙලා තියෙනවා. මේ ස්කන්ධ ටික අපි බලන්නෙම සතිපට්ඨානයේදී මේ ස්කන්ධ ටික වෙන වෙනම බලන්නෙම මේ උපාදානිය හොයාගන්න. එතකොට අපිට බලනකොට හම්බ වෙනවා රූපේ කියන්නේ මෙන්න මේ හේතු නිසා හටගත් ධර්මයක්. හටගත් ධර්මයන්ගේ ලක්ෂණ ටික පැහැදිලි වෙනවා. එතකොට ඒකට මම මගේ කියලා මගේ ආත්මය කියලා ගත යුක්තක් නොවේ. ඊළඟට ආත්මය නිසා පවතිනවත් නෙමෙයි, ආහාරය නිසායි පවතින්නේ. මම පවත්වනවා නෙමෙයි. වේදනා සංඥා සංඛාර පිළිබඳව සතර සතිපට්ඨානයේදී විමසීමට ලක් වෙන්නේ මේ ස්කන්ධ පහ. කායානුපස්සනාවේදී රූපස්කන්ධය විමර්ශනය වෙනවා. වේදනානුපස්සනාවේදී වේදනා ස්කන්ධය විමර්ශනය වෙනවා. චිත්තානුපස්සනාවේදී විඥානස්කන්ධයයි විමර්ශනය වෙන්නේ. ධම්මානුපස්සනාවේදී සංඥා සංඛාර කියන ස්කන්ධ දෙකයි විමර්ශනය වෙන්නේ. පංච උපාදානස්කන්ධය විමසා බලන විමර්ශනය කරන පිරිසිඳ දකින වැඩපිළිවෙලයි සතර සතිපට්ඨානයයි කියලා කියන්නේ. දෙකක් නෙවෙයි එකක් නෙවෙයි. එතකොට එහෙමනම් දැන් මතක තියාගන්න උපාදානය කියලා කියන්නේ යම් රූපාදී ස්කන්ධයක ඇත්ත යථා ලක්ෂණේ නොදැන නොදැක කැමැත්ත උපදවනවා නම් නන්දිරාගය චන්දරාගය ඇති කරගත්තොත් ඒ චන්දරාගයෙන් බැඳුණු රූපය උපාදානස්කන්ධයට අයිති. චන්දරාගයෙන් බැඳුණු රූපය උපාදානස්කන්ධයක්. ඒක දුකට හේතුව. දැන් අපිට චන්දරාගයෙන් නොබැඳුණු රූප දහස් ගණන් එක තැන වැළලී ගියන් දුකක් නෑ. මම මගේ අපේ කියන එකක් එහෙම වුණොත් දැන් තේරෙනවනේ, මම මගේ කියන බැඳීම යම් තැනක නැත්නම් ඒ රූපය දිරුවට ලෙඩ වුණාට මැරුණාට දුක එන්නේ නෑ. තණ්හාවෙන් බැඳුණු රූපය වෙනස් වෙන කොටයි, දිරණ කොට ලෙඩ වෙන කොටයි දුක එන්නේ. එනිසා උපාදානය කියලා කියන්නේ හිතේ හට ගන්න ධර්මතාවය. ඒක රූපයට අයිති වුණා නම් කවදාවත් අපිට දුකින් මිදෙන්න බෑ. සමුදය ක්ලේශයක් නිසායි, ඒ ක්ලේශය දුරු කරලා දුකින් මිදෙන්න පුළුවන්. රූපේ දුකක්ම වුණා නම් රූපේ දුකට හේතුවත් රූපේම වුණා නම් අපිට කවදාවත් රූපයෙන් මිදෙන්න බෑ. දුකෙන් මිදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ දුකට හේතුව මෙහි හටගන්න නිසා. එනිසා උපාදානය කියලා කියන්නේ ඇත්තෙන් සතියෙන් නොදැක ඇති කරගන්න වැරදි මිත්‍යා සංකල්පයට, මිත්‍යා මම මගේ ආත්මය කියලා ඇති කරගන්න කැමැත්ත, නන්දිය, නන්දිරාගේ, චන්දරාගේ කියන වචන වලින් දක්වලා තියෙනවා උපාදානය. ඒ විදිහෙන් රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන මේ පහම උපාදානයට ලක්වන බැවින්, දැඩි කොට ගන්න බැවින් පංච උපාදානස්කන්ධය කියලා කියනවා. එතකොට අර දුක්ඛාරි සත්‍ය පෙන්වන තැන ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ ලක්ෂණ ටික පෙන්නලා යම් කෙනෙකු මෙබඳු රූපයක් ආත්ම කොට ගනී නම්, උපාදාන කොට ගනී නම්, චන්දරාගයෙන් ගනී නම් ඒ දුකයි කියලා කියනවා. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. මෙන්න මේ ලක්ෂණය හැම රූපයකම තියෙනවා. ඒ බඳු රූපයක් කවුරු හරි මම මගේ ආත්මය කියලා ගනී නම් ඒ දුකයි කියලා කියනවා. අතන දුක්ඛ ආරි ලක්ෂණය තියෙනවා, මෙතන දුක තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා බුදුහාමුදුරුව අපිට පෙන්වන්නේ දුකින් මිදෙන්න. දුකින් මිදෙන්න. දැන් රහතන් වහන්සේ දුකෙන් මිදිලා හැබැයි රූපයක් පරිහරණය වෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පරිහරණය වෙනවා. මො දුකෙන් මිදිලා. තේරුම් ගන්න ටිකක් එතන. උන්වහන්සේ ලැබූ නිවන සෝපදිශේෂ අනුපදිශේෂ කියලා නිවන දෙකකට බෙදෙනවා. රහත් වෙනකොට සෝපදිස්සෝ උපාදිශේෂ දුකේ ශේෂයක් විතරයි. ස්කන්ධ පරිහරණයක් තියෙන. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක අනිකක්. ජාති, ජරා, ව්‍යාධි, මරණය අනිකක්. ජාති අනිකක්, ජාති දුක අනිකක්. ජරාව අනෙකක්, ජරා දුක අනෙකක්. ව්‍යාධිය අනෙකක්, ව්‍යාධි දුක අනෙකක්. මරණය අනෙකක්, මරණ දුක අනෙකක්. රහතන් වහන්සේ දිරනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා. ජාති ජරා මරණය තියෙනවා. හැබැයි රහතන් වහන්සේට ජාති ජරා මරණ දුක නෑ. දුකෙන් මිදිලා සෝපදිශේෂ නිබ්බාණයට එනකොට ජාති ජරා මරණ දුකෙන් මිදුණා. අනුපාදා පරිනිර්වාණය ජාති ජරා මරණයෙන් මිදෙනවා. ජාති ජරා මරණයෙන් මිදෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා මිදෙන්න ඕන ජාති ජරා මරණයෙන් නෙමෙයි, ජාති ජරා මරණ දුකෙන්. ජාති ජරා මරණ දුකෙන් මිදෙනවා ඇත්ත දකින්නකොට. මොකද ලෝකේ තියෙන්නේ හටගත්තුත් යමක් හට සංගත ධර්මයන්ගේ ලක්ෂණ. ඒකට මම නොකියනවා නම් මගේ නොකියනවා නම් මගේ ආත්මේ නොකියනවා නම් එතන දුක නෑ. එම් දිරන්නේ මගේ එකක් නෙමෙයිනේ. ලෙඩ වෙන්නේ මගේ එකක් නෙමෙයි. මැරෙන්නේ මගේ එකක් නෙමෙයි. දුක නෑ. මගේ එකක් වුණොත් නේ දිරන්නේ මම ලෙඩ වෙන්නේ මම මැරෙන්නේ මට කියලා දුක එන්නේ. දැන් රහතන් වහන්සේට ඒ දුක නෑ. හැබැයි දිරන බව ලෙඩ වෙන බව මරණය තියෙනවා. ඒ වගේ උන්වහන්සේ අපට පෙන්නේ දුකින් මිදෙන්න. මේ ජීවිතේම නිවන කියන්නේ මේකයි. ලෝකේ තියෙන සියලු ආගම් අතර බුදුදහම විශිෂ්ට වන්නේ මේ හේතුයි. අනිත් හැම ආගමකම විමුක්තිය නිර්වාණය පෙන්වන්නේ මරණයෙන් එහාට. බුදුදහමේ විතරයි විමුක්තිය මෙලවට පෙන්වලා තියෙන්නේ. වෙන කිසිම ආගමක දර්ශනයක නෑ. විමුක්තිය මේ ජීවිතයේදී ලබන්නේ, මැරිලා නෙමෙයි. දුකෙන් ඈතර වෙන්නේ මේ ජීවිතයේදී. එනිසා දුකෙන් මිදෙන්න පුළුවන්. එතකොට දුකෙන් මිදෙන්නයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති කරන්නයි සතිපට්ඨානෙ. එතකොට දැන් ඔන්න අපි තේරුම් ගත්තා රූපේ ලක්ෂණේ වෙන මේක, මේ ලක්ෂණේ නොදකින තැන මේකට මම මගේ කියලා කියනවා, මම මගේ කියලා ගත්ත තැන දුකයි අරගත්තේ. එහෙනම් දුකට හිමිකාරය. දැන් දුකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? ඇත්ත දකින්න ඕනේ. මේ නුවණ ඇතුව රූපාදී ස්කන්ධයන්ගේ ඇත්ත දකින්න ඕනේ. සතිපට්ඨානෙ වඩන්නේ ඒ උදෙසා වෙන්න. හොඳයි. ඊළඟට මොනවද තියෙන ප්‍රශ්න? හොඳයි. මේ ලෝකයේ තුල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. සියල්ල දන්න, සියල්ල දකින, සියලු කෙලෙසුන් කෙරෙන් මිදුන උන්වහන්සේලාත් මේ ලෝකේ පරිහරණය කරනවා. එතකොට මේ ලෝකේ පරිහරණය කරන උන්වහන්සේලා ලෝකේ ස්වභාවය දැන පරිහරණය කරනවා. දැන් අපි ගිනියම් වෙච්ච යකඩයක් ගිනියම් වෙච්ච බව දන්නවා නම් ඒකට අත තියන්නේ බොහොම ප්‍රවේශනේ. රත් වෙච්ච බව දන්නවා. රත් වෙච්ච බව ගිනියම් වෙච්ච බව දන්නේ නැති කෙනා මේක දැඩි කොට අල්ලගන්න. ඒ වගේ මේ ලෝකයේ ඇත්ත දකින්න කෙනා මේ ලෝකය පරිහරණය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම තැනකම බලන්න දුරු කරන්න කියලා තියෙන දැඩි ලෝභය. දැඩි ලෝභය කියන වචනයක් යොදලා තියෙන්නේ. ඒ කියන්නේ එතනදී මේ ලෝභය නැම කියන අර්ථයක් නැහැ. දැන් මම මොහොතකට කලින් සූත්‍ර දෙකක් පෙන්නවා දුකේ ඇතිවීම හා නැතිවීම කියලා පෙන්නපු තැන චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා දුකේ ඇතිවීම පැත්තට තියෙන තණ්හාවෙන් එහාටත් යනවා. ඒක නිරෝධයට පෙන්නපු සූත්‍රෙත් බලන්නකෝ. චක්කුම් පටිච්චස උපදිනවා පෙර කර්මයෙන් හටගත්ත නිසා හැ උපදිනවා. එහේ උපදිනකොට රූපයත් ගැටෙනවා, විඥානයත් උපදිනවා, ස්පර්ශයත් හටගන්නවා, වේදනා තණ්හාත් හටගන්නවා, කැමැත්ත උපදිනවා. එතනින් එහාට නිරෝධය පෙන්වන්නේ එතනින් එහාට. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා. උපාදාන නිරෝධ. උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ, ජාති නිරෝධ, ජරා මරණං, ශෝක පරිදේය දුක්ඛ දෝමනස් පායාසත් නිරුජ්ජන්ති. එතකොට උපදීන තණ්හාවෙහි ගෙවීම නිරෝධය දකින්නවා. එතකොට දන්නවා මුල ඉඳලා දර්ශනයක් තියෙනවා රහතන් වහන්සේට. පුරාණ මිදම්බික්කවේ කම්මං අභිසංකතං අභිසංචේතිතං වේදිතං දට්ඨබ්බා. මේ නුවණින් දකින දහම මේ පුරාණ කර්මයෙන් හටගත්තේ නැහැ. තිනිසාමේ රූප ගැටෙනවා, ස්පර්ශ වෙනවා, වේදනා සංඥා චේතනා මේ ස්කන්ධේ පහළ වෙනවා කියලා දන්නවා. වේදනාව හට ගන්නවා කියලා දන්නවා. හැබැයි මේ හට ගන්න ධර්මයෝ ඇහත් රූපයක් නිරුද්ධ වෙනකොටම, ඇහ නිරුද්ධ වෙනකොටම රූපයක්, විඥානයක්, ස්පර්ශයක් මේ සියල්ල එකවර බිඳ වැටෙන බවක් දන්නවා. නාසල එතක ඇති වෙන බවක් දන්නවා, නැති වෙන බවක් දන්නවා. මේ ඇති වෙන නැති වෙන බව දැන උන්වහන්සේලා ලෝකේ පරිහරණය කරනවා. දැන් අනේ පිළිසිරිතුමා ආරාමයට ආවහම බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා මේ අනේ පිළිසිරිතුමා. එතකොට අනේ පිළිසිරිතුමා කියලා දැන් ඇසට ගැටිලා දැන් හඳුනා ගැනීමදී එක්තරා අතීතයක් ඇසුරු කරලා තියෙනවා. අනේ පිළිසිරිත කියලා දැන් මේ ඉගෙන ගත්ත පරණ ඉගෙන ගැනීම. නමුත් උන්වහන්සේ දන්නවා මේ දැන ගැනීම ඇති උනේ මෙහෙමයි. දැන ගැනීම වෙන්නේ මෙහෙමයි කියන එක දන්නවා. ඒ හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා දන්නවා නිසා උන්වහන්සේලා එහි මුලාව යෙදිලා නැහැ. අවිද්‍යාව යෙදිලා නැහැ. ඉතින් මේ ලෝකයේ තුල ඕනම කෙනෙකුට ලෝකයේ දැන පරිහරණය කරන්න පුළුවන්. අපි දැනගන්න ඕන මෙන්න මේ බඳු තැන, මේ බඳු ධර්මතාවයක් උපදිනවා. මේ ධර්මතාවය මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බව. ඊළඟට අනිත් කාරණාව තමයි අපි යමක් දිහා බලන්නේ, යම් දහමක් දකින්නේ, විමසන්නේ කුමක් සඳහාද? අප තමා තුළ උපදින ක්ලේශය අකුසලයේ දුරු කර ගැනීම සඳහා, ආශ්‍රවය දුරු කර ගැනීම සඳහා. එතකොට ආශ්‍රවය දුරු කර ගැනීම සඳහා යමක් පරිහරණය කරන්නේ, විමර්ශනය කරන්නේ. ඉන් තොරව අපට යමක් පරිහරණය කිරීමේ, විමසීමේ අවස්ථාවයක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ ලෝකය තුල කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් වෙනම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම දර්ශනයට යොදලා නැහැ. දැන් සබ්බාසව සූත්‍රයේදී ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව කරුණු හතකින් දක්වනවා. අත්ති වික්ඛවේ ආසවා දස්සනා පහතබ්බා, අත්ති ආසවා සංවරා පහතබ්බා, අත්ති ආසවා පටිසේවනා පහතබ්බා, අත්ති ආසවා අදිවාසනා පහතබ්බා, අත්ති ආසවා පරිවර්ජනා පහතබ්බා, අත්ති ආසවා විනෝදනා පහතබ්බා, අත්ති ආසවා භාවනා පහතබ්බා. එතකොට ඒ තැන්වලදී අපි ඒ ආකාරයෙන් කටයුතු කරන්න වෙනවා. දැන් ඒකයි චතු සම්පජඤ්ඤ ඉරියාප්ත සති කියලා වෙනම මේ කය පරිහරණයේදී, ඉරියව් පරිහරණයේදී කෙලෙස් ආශ්‍රව නොහට ගන්න ඊට අවශ්‍ය කරන දැක්මක් වෙනම පනවන්නේ. දැන් අපිට දර්ශනයේම නම් මේ හේතුඵල ධර්මතාවය දැකීම නම් අපිට වෙන කය හොලවන්න, වෙන ක්‍රියාවකට යන්න ඉඩක් නැහැ. නමුත් මාර්ගයේ පනවලා තියෙන්නේ මේ සම්මත ලෝකයේ තුල කටයුතු කරමින් ඒ අවම සීමාව තුල කටයුතු කරන්නත් ඉඩ තියලා. ඒ නිසායි ඒ තැන්වලදී කටයුතු කරන්න ඕන පිළිවෙල වෙනම පනවලා තියෙනවා. ඒ නිසා අපි මගතොටේදී යනකොට ඒක හඳුනා ගන්න ඕන. දැන් පරිවර්ජනා පහතබ්බා කියන තැනම පෙන්නන ඕන. අහිං කානුං කණ්ඨකා දහනං සොබ්බං පපාතං චන්දනිකං ඔලිගල්ලා, මේ කටුල හැබ මඩවල උල් මුල් කටු මේ තැන් බල්ලෝ ඉන්න තැන්, හරක් ඉන්න තැන්, ඌරෝ ඉන්න තැන්, සතු ඉන්න තැන් මගේ හැරලා යනවා. එතකොට හඳුනන බවක් තියෙනවා, දන්න බවක් තියෙනවා ලෝකයේ තුන. ඒවා මගේ හැරලා යනවා. වලගොඩලි මගේ හැරලා යනවා. ඒක දෝෂයක් නෙවෙයි. එතකොට ඒ තුන තමන්ට එතන ආත්මේ පරිහරණය කිරීමේ අරමුණ නොවෙන්න ඕන. මම කියන කෙනා තුවාල නෙවෙයි පරිස්සම් කරගන්න නෙවෙයි දැන් මෙත් සිහිනුවෙන් ගිහිල්ලා මේ කටයුත්ත මේ ප්‍රීමුක්තිය සොයා යන ගමන් මගට බාධාවක් වෙනවා මේ අසිහියෙන් කටයුතු කළොත්. එතකොට සිහියෙන් කටයුතු කරලා අනතුරක් කරගන්නේ නැතුව ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණා විතර කරගෙන නැවත වතාවක් ඒ ආශ්‍රවක්ෂේ කරන ප්‍රතිපදාවට පිවිසෙනවා. නිසා සාමාන්‍ය පරිහරණයේදී අපි වාරණ ඇති කරගන්න ඕනේ නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕන ඊට වඩා මෙහා දෙයක් මොකක්ද? යම් තැනකට යන්න වෙනවා නම් යම් තැනක ඇසුරු කරන්න වෙනවා නම් යථාරූපේ අනාසනේ නිසින්නම් යථාරූපේ අගෝචරේ චරන්තං යථාරූපේ පාපකේ මිත්තේ බජන්තං යම් තැනකට යන්න වෙනවා නම් යම් කෙනෙකු ඇසුරු කරන්න වෙනවා නම් යම් තැනක ඉඳ ගන්න වෙනවා නම් ඒ හැම තැනකදීම බලන්න වෙනවා මට වෙන්නේ මොකද්ද කියන නූපන්නාසුරෝ උපදිනවද උපන්නාසුරෝ වැඩෙනවද නූපන්නාසුරව නූපදිනවද උපන්නාසුරව දුරු වෙනවද කියලා මෙන්න මේ පිළිබඳව නුවණින් කටයුතු කරලා පරිහරණය කරන්න පුළුවන්. මොකද එහෙම නැති වුණොත් අපිට කමඨහන වඩන්නත් බෑනේ. දැන් අපි අට සැකිල්ලක් දිහා බලලා අට සංඥා පුරුදු කරනවා සමත කමඨහනක්. දැන් අපි කමඨහන අට සංඥාව දැන් මේ මොහොතේත් මෙනෙහි කරන්නේ අතීත සංඥාවක් නේ. නමුත් දැන් ඒක අතීත එකක් තමයි. නමුත් අපිට මෙතන අනතුරක් නෑ. ආශ්‍රවක්ෂේ කිරීම පිණිස ඒක බාධාවක් නෑ. ඒක උපකාරක ධර්මයක් ඇදීට. නමුත් දැන් අපි අතීතයේ දැකපු ලස්සනයි සුබයි කියලා ගත්ත අරමුණක් සීකලොත් ඒ දෙකේ වෙනසක් තියෙනවනේ. ඇට සැකිල්ලක් සීකරන එකයි ප්‍රිය වූ මధుර වූ වශයෙන් දැක්ක ලස්සනයි කියලා ගත්ත රූපයක් දැන් සීකරන එකේ වෙනසක් තියෙනවනේ. මොකද්ද වෙනස දැන් මේ එක අරමුණක් සී වෙනකොට නූපන්න ආශ්‍රව උපදින නූපන්න ආශ්‍රව වෙනවා. මේ අටි සංඥාව වඩනකොට නූපන්න ආශ්‍රව වෙන උපදින නූපන්න ආශ්‍රවය. එතකොට අපි තේරුම් ගන්න ඕන හමු වෙන අරමුණේදී කාර්යයේදී ඇතුළත සිදුවෙන සිදුවීම බලලයි අපි හොඳ නරක දෙක තේරුම් ගන්න. හොඳයි. සාමාන්‍ය ජීවිතයේ තුල අපට මුළු ජීවිතයේ දිනකට ලැබෙන හැම අරමුණක්ම හැම මොහොතක්ම ආරි ලක්ෂණයම නිහි කරන්න තරම් ඉඩක් නැති වෙන්න පුළුවන් කාර්ය බහුල ජීවිත ගත කරද්දී. අපි අඩු තරමින් එක දවසකට එහෙම අරමුණු 10ක් ගොඩක් එපා 10ක් හමු වෙන විශේෂී අරමුණු හිතන්නකො. අපි තාමත්ම බැඳෙන අරමුණු කියලා එක්ක ගැටෙන අරමුණු කියලා සිත තදින් ඇදී ගිය අරමුණු කීපයක් දිහා අරගෙන දැන් මේ අරමුණට ඇදී ගියා කැමැත්ත චන්දරාගයත් උපන්නක් කමක් නැහැ. මොකද අපි කෙලෙස් නැසලා නැහැනේ. දැන් අපිට ඕන කෙලෙස්යෙන් හඳුන ගන්නයි. ධම දකින්නවා කියන්නේ ඒක. ඒ තුල සිදුවෙන අවසාන ප්‍රතිඵලය තමයි අපි එතනට නොයතන එක. දැන් චන්දරාගයම උපන්නා කැමැත්තම උපන්නා. උපන්නට පස්සේ හරි කමක් නැහැ. දැන් බලන්න මේ කැමැත්ත මේ චන්දරාගය මේ උපාදානය මේ බැඳීම ඇති උනේ මොකකටද? ඔන්න ආපස්සට හිතලා බලන්න මේ අරමුණ මොකක්ද ගැටුම? අරමුණේ යථා ලක්ෂණය මේක නේද? හටගත්තු ධර්මයක් නේද? මේක දිරනවා නේද? ලෙඩ වෙනවා නේද? මැරෙනවා නේද? අකමැති තැනකට පත් වෙනවා නේද? කැමති මේ ආකාරයෙන් මේක පවතින්නේ නේද? පවතින්න ඕන කියලා හිතුවත් ඒක පවත්වන්න පුළුවන් සමතෙක් නැහැ නේද? එහෙනම් මේ දුක්ඛාරී ලක්ෂණය කීිත තැනක් නේද සුභ වශයෙන් පෙනුනේ? සුභ වශයෙන් පෙනුනේ ඒ අරමුණ ගැටුණු මේ ඇහත් ඒ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? එහෙනම් ඇහත් දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඇහට ගැටුණු රූපයක් දුක්ඛ ලක්ෂණය. එහෙනම් දුක දුක සමග ගැටිලා උපන් විඥාණය කෙසේ සැප වෙන්නද? ඒකත් දුකම නේද මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? එහෙනම් ඇහැ රූපයත් විඥානයත් තුනම දුක නම් දුක් ලක්ෂණ වලින් යුක්ත නැයි ඒ තුන් දෙනා එකතු වෙලා හදන ස්පර්ශය කෙසේ සැප වෙන්නේ ඒක දුක් ලක්ෂණ වලින් යුක්තයි එහෙනම් ස්පර්ශය දුක් ලක්ෂණ වලින් යුක්ත නම් දුක නිසා හට ගන්න වේදනාව සංඥාව සංඛාරය කෙසේ සැප වෙන්නේ ඒක දුකම නේද මේ ඔක්කොම ටික අනාත්ම නේද මෙහෙම අරමුණු 10ක් දවසකට බලන්න පුරුදු කළොත් දැනෙනවා අපිට මේ කිසුවේ මෙහෙම බලනකොට මොනතරම් 10ක් දෙවිල්ලක් දුකක් ගෙවෙනවද කියලා අපි ඉබේමයි පුරුදු වෙන්නේ මේකේ ගණන වැඩි කරන්න එකක් එක පැත්තකින් අනිත් එක තමයි අපි මේ ලෝකයේ තුල මේ සියලු දෙයකින් බලාපොරොත්තු වෙන්නේ ශෝක පරිදේව දුක් දුම්නස් ඉවත් කරන්නේ හඬා වැළපෙන බව දුක් දුම්නස් ඉවත් වෙන බව දුරු වෙන්නේ අපි යමක් හට ගන්නකොටම මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වූ දෙයයි මේ හටගත්තේ කියලා බලලා තිබුණොත් දැකලා තිබුණොත් හිතලා තිබුණොත් අපිට කවදාවත් ඒක වෙනස් වෙනකොට අර ලක්ෂණ ප්‍රකට වෙනකොට අඬන්න වෙන්නේ නැහැ මොකද අපි දන්නවා කලින්ම මේක වෙනවා කියලා අපි හිතමු යමක් හටක අපි අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් හටගන්නකොටම උපදිනකොටම අපි ටිකක් හිතලා තිබුණොත් උපන්නනම් යමක් සංකත ධර්මයක් ඒ සංකත ධර්මයේ තුල මෙන්න මේ ලක්ෂණ ටික ඔක්කොම අන්තර්ගතයි මෙතන හටගත්තේ මෙන්න මේ ඔක්කොම ටිකයි මේ හටගත්තේ මේ හටගත් දේ තුල මෙන්න මේ ඔක්කොම ටික මෙතන තියෙනවා ජාතියේ දුක්ඛ ලක්ෂණය ව්‍යාධි දුක්ඛ ලක්ෂණය ජරා දුක්ඛ ලක්ෂණය මරණ දුක්ඛ ලක්ෂණය අප්‍රියන්හා එක්වීමේ දුක්ඛ ලක්ෂණය ප්‍රියංගෙන් වෙන්වීමේ දුක්ඛ ලක්ෂණය කැමති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය දැන් අපි මෙන්න මෙතනදී තේරුම් ගන්න ඕන ජරා දුක අපිට දැන් අපි ඉන්න සම්මතයට අනුව නම් දිරන්න ඕන ජරා දුක අත්දකින්න ව්‍යාධි දුක අත්දකින්න නම් ලෙඩ වෙන්න ඕන මරණ දුක අත්දකින්න මරණයම එන්න ඕන අකමැති දෙයක්ම වෙන්න ඕන අප්‍රියන් ආයිකින් ප්‍රිය දෙයින් වෙන් වෙන්න ඕන ප්‍රියංගෙන් වෙන්වීමෙන් දැන් එහෙම නෙමෙයි අපිට හට ගන්නකොටම අපි දකින්න ඕන මේ හටගත්ත දේත් එක මෙන්න මේ ලක්ෂණ ටික යෙදිලා කියලා ඒ කියන්නේ දිරන්න ඕනේ නෑ ලෙඩ වෙන්න ඕනේ නෑ මැරෙන්න ඕනේ නෑ හට ගන්නකොටම අපිට නුවණක් තියෙන්න ඕන දුක්ඛේ ඥානං දුක්ඛේ ඥානං නුවණක් තියෙන්න ඕන මේ හටගත්ත දේ තුල මෙන්න මේ ලක්ෂණ ටික යෙදිලා කියලා දුක්ඛ සේසෝපාදෝ ජරා මරණ සපාතු භාගෝ කියලා කිව්වේ ඒකයි එතකොට වුණ අපි හිතලා මෙනෙහි කරලා තිබුණු එතකොට අපි දන්නවා හටගත්තු දේ කාන්තේ මේ ලක්ෂණ ටික මේ කියදিলা කියලා කොයි වෙලාවෙ හරි මේවා මතුවෙනවා කියලා එතකොට ජරා වේ ලක්ෂණ ව්‍යාධි ලක්ෂණ මරණ ලක්ෂණ මතුවෙනකොට අපි එතකොට බලාපොරොත්තු නොවිච්ච එකක් නෙවෙයි අපි දන්න දෙයක් මේ වෙන්නේ එතකොට අපිට කවදාවත් අඬන්න වෙන්නේ අහමු සිදුවීමක් නෙමෙයි අපි දන්නවා එතකොට මේ හටගත්ත දවසමයි අපි ඉගෙන ගත්තේ මේකට මේ දේ වෙනවා කියලා. එහෙම දැන තිබුණා නම් හිතලා මෙනෙහි කරලා තිබුණා නම් අන්න ශෝක පරිද්දවානං සමතික්කමාය අඬන්න වෙන්නේ නැහැ. ಗುಣ කිය කියා නම කිය කියා වැළපෙන්න වෙන්නේ නැහැ. එයි අපි දන්නවා හටගන්නකොටමයි මේක ගෙන ඇවි සෝක පරිදේව දුක් දුම්නක් ඉක්ම වෙනවා කියලා කියන්නේ ඒකයි. එනිසා ඔබ තදින් බැඳෙන අරමුණු කීපයක් දවසකට වතාවක් මෙනෙහි කරලා බලන්න. මේ අරමුණු තුල මේ ලක්ෂණය තියෙනවා. මේ ලක්ෂණය නොදැන නේද මේ අරමුණට බැඳෙන්නේ. බැඳීම දුරු කරගන්න. යුතුකම වගකීම කියන ටික ඉතුරු කරගන්න. දරුවෙක් දිහා වුණත් බලන්න මේ ආරි ලක්ෂණය මෙතන යෙදිලා. මේ ආර්ය ලක්ෂණයේ යෙදුණු තැන තණ්හාව ආසා උපාදානයේ යෙදුණු මේ දුක්ඛ ලක්ෂණේ මතුවෙන දවසට අඬන්න වැළපෙන්න වෙනවා කියලා දන්න. අඬන්න වැළපෙන්න දුකට අකමැති නම් එහෙනම් තණ්හාව දුරු කරන්න ඕන. තණ්හාව දුරු වෙන නම් ඇත්ත දකින්න ඕන. ඇත්ත දකින්න. ඇත්ත දැකලා මේ ජරා මරණයට පත් වෙන ඒවා මට එපා කියලා තල්ලු කරන්න නෙමෙයි. දැන් අපි බැඳීමක් තියෙන යුතුකමක් තියෙන වගකීමක් තියෙන. ඒ යුතුකම වගකීම ඉටු කරන්න. යුතුකම වගකීම ඉටු කළා. එතකොට අපි දන්නවා මේකේ ලක්ෂණයේ ධර්මතාවය දන්නවා. යුතුකම් ටික වගකීම් ටික ඉටු කරලා එහෙන් සතුටක් ලබනවා. මේ ආරි ලක්ෂණේ මතුවෙන දවසේ කම්පණයටපත් වෙන්න දෙයක් නෑ. ಗುಣ කී කියා නම කී කියා අඬන්න වෙන්නේ නෑ. වැළපෙන්න වෙන්නේ නෑ. දැනගෙන හිටපු නිසා. දුක නැතුව ලෝකයේ තුල සැපසේ ඉන්න පුළුවන් වෙනවා කියන තැනක. මෙන්න මේ නිසා පටන් ගන්න අරමුණු 10ක් ඉමසන්න. එතකොට ඒක දැනේ විසුවේ සාන්තිය. මිහිර දැනේ. දැන් අපි සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෙක් අසනීප වුණාම කලබල වෙලා කරන්න ඕන මොකද්ද කියන එකවත් දන්නේ නැහැ. දෙන්න ඕන බෙහෙතවත් අමතක වෙලා යනවා. කල යුත්තේ අමතක වෙලා යනවා. වාහනයක් ගෙන්න ගන්න වෛද්‍යවරයෙක් ගෙන්න ගන්න තියෙන ටෙලිෆෝන් නම්බර් එකවත් අමතක වෙලා යනවා. නමුත් දැන් මේ අමතක වීමේ කලබලය නිසා සමහර වෙලාවට ඒ දරුවට ඉතා අනිසි දෙයක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒබඳු අවස්ථාවක වුණත් කලබල නොවි කටයුතු කිරීමේ ශක්තිය ලැබෙනවා අර පුරුදු කළ ධර්මතාවය තුළ. එතකොට කලබලයක් නැහැ. නමුත් වහා කලයුත්ත වේගයෙන් පැකිලීමක් නැතුව පැටලවිල්ලක් නැතුව ඉක්මනින් කලයුත්ත සිහියෙන් නුවණින් කරන්න පුළුවන්කම තියෙන දරුව රැක ගන්න පුළුවන් දෙයක්. එනිසා කාටත් දුකෙන් මිදලා මේ ලෝකයේ තුල ඉන්න පුළුවන් ඒ බලන පුරුදු කරගන්න. ඉතින් තමන් තමන් වීරිය උත්සාහය වැඩි කරගෙන ඒ අරමුණු ගණන මෙනෙහි කරන ප්‍රමාණය වැඩි කරගත්තාම කෙලස් නැතුව ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපි එක අරමුණක් ගත්තාම ඒ ඔස්සේ දිගට යන්න ඕන. අපි හිතමු අර ඉස්සල වගේ බාහිර අරමුණ මල දැක්කා. සුබයි සපයි ලස්සනයි කියන තැනටම ආවා. ඇවිල්ලා බලනවා ලස්සනයි සුබයි කියලා දැක්ක තැන මෙන්න මේ ලක්ෂණ ඉදිරියට. ඊළඟට බලනවා ඒ අරමුණ ගැටිච්ච ඇහත්. ඒහත් රූපයන් නිසා පහ විඥානයේ ස්පර්ශයේ වේදනාව සංඥාව චේතනාව මේ ස්කන්ධ ටිකම මේ දුක්ඛ ලක්ෂණ වලින් යෙදিলা නේද? මේ දුක්ඛ ලක්ෂණ වලින් යෙදිච්ච මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටි එන්න දෙකපු නිසා මිතන් ආවි නිපාදාන වුණා නේද? මේක නේද දුක කියලා. එහෙනම් ඒ ඇහැ නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙනකොට ස්පර්ශ වේදනා සංඥා චේතනා නිරුද්ධ වෙනකොට හටගත් දුක හටගත් වෙනම නිරුද්ධ වුණා නේද කියලා දන්නවා. දුකේ ඇතිවීම දන්නවා. එතකොට දුකේ නැති. ඉතින් එහෙම දවසකට කීපයක් අරමුණු කීපයක් විමසන්න පුළුවන් නම් මේ ජීවිතේ කරගන්න තියෙන ලොකුම කුසලයේ ලොකුම පින්කම ඊට වඩා එකක්. ඔබ ආනාපාන සතිය වෙන්න පුළුවන් වෙනත් කමඨහනක වෙන්න පුළුවන් පැය ගාණක් භාවනා කළා. එයින් ලැබෙන සමාධිමේ කුසලයයි මේ අරමුණු පහක් විමසන කුසලයයි දෙක සැසඳුවොත් අහසයි පොළොවයි වගේ වේ. මොකද මේ අරමුණු විමසීමෙන් ලබන නැති වෙන කෙලෙසේ නැති වුණාම යාපහු හටගන්නේ. ඒ ආශ්‍රය දුර වෙලාම යනවා. ඒ නිසා උපදින්න තියෙච්ච හේතුත් එක්කමයි නැති වෙන්නේ. අපි සමාධියකට ඇවිල්ලා ධ්‍යානයකට ඇවිල්ලා හිටියත් නැගිට්ටාම ඒක ඉවරයි. පරණ අත්දැකීමක් විතරයි. මොකද ධ්‍යානයක් ලැබලා ධ්‍යානයෙන් පිටින් මැරුණොත් තමයි භක්ම ලෝකේ යන්නේ. ධ්‍යානයෙන් පිරීලා මැරුණොත් ඒ එහෙම කුසලයක් කළායි කියලා වැඩක් නැහැ. නමුත් අපි විදර්ශනාවෙන් අරමුණ විදර්ශනා කරලා තිබුණොත් ඒ මාර්ග කුසලය ඒකාන්තයෙන් අනුභව සම්පන්නයි. මොකද්ද? බුදුහාරු දේශනා කරනවා. මේ විදිහෙන් හිත වඩලා පුරුදු කරලා තිබුණොත් මේ ජීවිත කාලය තුල මේ ධර්ම පසක් කරගෙන උතුම් මගඵලයකට එන්න බැරි වුණා නම් ඔහු මරණ මොහොතේ මේ ධර්ම දකින්නවා කියලා කියනවා. මරණ මොහොතේ බැරි වුණා නම් මරණ මංචකයේදී බැරි වුණා නම් ධම්මකථික දෙවිවරුන් අතරේ මේ ධර්ම පසක් කරගන්න. එහෙමත් බැරි වුණා නම් අනාගතයේ පසේ බුදුවරු වෙනවා කියන. එහෙමත් බැරි අය මද බුදුවරු වහන්සේ එක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට කවදා හරි නිවන් දකින්නේ මේ අරමුණ බලන කෙනා, මේ විදියෙන් විමසන කෙනා, චතුරාර්ය සත්‍ය විමසන කෙනා, දුක හඳුන ගන්න කෙනාමයි. එනිසා කරන්න පුළුවන් නම් දවසකට අරමුණු 10ක් ප්‍රවිදර්ශනාවෙන් පටන් ගන්න. ඒකට ලැබෙන විවේකයේ තුල ප්‍රමාණය වැඩි කරගන්න අපි ඉදිරියට තවත් ඒ සඳහා යොදා ගන්න ඕන ක්‍රම භාවිතාවන් අපි රැවටෙන මුලා වෙන තැන් පිළිබඳව අපි කතා කරනවා. නිසා අද ඉඳලම පටන් ගන්න තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණයක්. දැන් අපිට හැමතිස්සෙම කැමැත්ත හා අකමැත්ත කියන දෙකම උපදින්න මූලික වෙන්නේ කැමති දේ කැමති ආකාරයෙන් නොවන කොටයි අකමැත්ත ඉන්නේ. අකමැත්ත කියන එක උපදින්නේ කැමැත්ත කියන ධර්මතාවය නිසාමයි. අපි කැමැත්ත කියන තැන දුරු කරනකොටම අකමැත්තට ව්‍යාපාදයට ඉඩක් නැහැ. තරහව අකමැත්ත හැමතිස්සෙම උපදින්නේ කැමති දේක වෙනස් වීම නොපැවතීම කැමති ආකාරයෙන් නොලැබීම මේ ආදී හේතු එක්ක. දැන් අපිට අපි හිතමු දැන් මෙහෙම දැන් සමහර අරමුණක් දැක්කහම රූපයක් දැක්කහම අපිට කැමැත්ත උපදිනවා. සමහර අරමුණක් දැක්කහම අකමැත්ත උපදිනවා. සමහර අරමුණක කැමැත්ත උපදිනවා, සමහර අරමුණක අකමැත්ත උපදිනවා. දැන් යම් යම් අරමුණු වලට කැමති, යම් යම් අරමුණු වලට අකමැති. දැන් අපි අකමැත්ත හා කැමැත්ත කියන දෙක විමසලා බැලුවොත් අකමැත්ත කියන එක හැමතිස්සෙම ගොඩනැගිලා තියෙන කැමැති දෙයට සාපේක්ෂයි. අපි ලෝකේ බෙදලා තියෙන්නේ, මැනලා තියෙන්නේ අපි කැමති දෙයට සාපේක්ෂවයි. ඒ කැමති දේ ගොඩනැගිලා තියෙන්නේ මොනහට සාපේක්ෂව? අපට උපදින සැප හා දුක කියන වේදනාවට අනුව යමකින් සැප වේදනාව උපදිනවා නම් අපි එතනට කැමතියි. යමකින් දුක් වේදනාව උපදිනවා නම් අකමැති. එතකොට කැමැත්ත අකමැත්ත දෙක උපදින්නේ වේදනාවට සාපේක්ෂව. සැප වේදනාව යමකින් උපදිනවා නම්, යම් ස්පර්ශයකින් උපදිනවා නම් ඒ අරමුණට කැමතියි. යම් ස්පර්ශයකින් යම් කැටීමකින් දුක් වේදනාව උපදිනවා නම් අකමැත්ත උපදිනවා. එතකොට දැන් බලන්න ස්පර්ශය කියන එක ලැබුණේ කොතනද? තින්නම් සංගති පස්ස තුන්දෙනෙකු වේද. එතකොට තුන්දෙනා කවුද? ආධ්‍යාත්මික ආයතනයත් බාහිර ආයතනයත්. දැන් අපි මේ ටික උපදිනකොටම, ආයතනයේ උපදිනකොටම දුකේ ඉපදීම හැටියට බලනවා කියන්නේ මොකද්ද? සැපයි කියලා ගන්නේ නෑ, සතුට වෙන්නේ නෑ. අනබිනන්දති අනබිවදති අනුජ්ජසති. එහේ උපදිනකොටම අපි බැලුවා දුකේ ඉපදීම කියලා. එහෙට ගැටෙන රූපේ බැලුවා දුක්ඛ ලක්ෂණ බව. ඒ දෙකේ එකතුව හටගත් ස්පර්ශ විඥානය දුක්ඛ ලක්ෂණ. එතකොට දැන් අපි එතනදී සතුටු වුණේ නැහැ, බැසගත්තේ නැහැ, හොඳයි කිව්වේ නැහැ. එහෙම බලනකොටම සැප වේවා දුක් වේවා වේදනාව ගෙන දෙන ස්පර්ශයට එන්න කලින්ම අපි මේක යථාර්ථයේ යථා ලක්ෂණ ටික දුක දුක හැටියට බලන්න පුරුදු කළොත්, පුහුණු කළොත් කැමැත්ත අකමැත්ත කියන දෙකම අපිට හමු වෙන්නේ තවත් දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වූක් හැටියට. හැබැයි ඒක ගැඹුරට ගියාට පස්සේ ඊට මෙහා පැත්තේ ඉන්න කෙනෙකුට අපි සාමාන්‍ය ලෝකයේ තුල ගත කරනකොට අපිට හම්බ වෙන්නේ, අපි හැමතිස්සෙම අපි හඳුනාගන්නේ වරදට ඇවිල්ලා ඒක වරදක් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරද වරද හැටියට දකිනවා නම් ඔහු පණ්ඩිතයෙක් කියලා. ඒ කියන්නේ අපි අරමුණ ගැටිලා සුභ වශයෙන් හෝ අසුභ වශයෙන් ගත්තට කමක් නැහැ. ඒකේ සැප වේදනාවට හෝ දුක් වේදනාවට ඇලීමට හෝ ගැටීමකට ඇවිල්ලා හරි දැන් හඳුනගන්නවා නම් මට ද්වේෂයක් උපන්න දැන් අකමැත්ත උපන්න දැන් කැමැත්ත උපන්න කියලා හෝ හඳුනගත්තොත් ඒ හඳුනගත් තැන ඒ උපන් ද්වේෂය හෝ ඒ උපන් කැමැත්ත හෝ දුරු කරන්න තියෙන ක්‍රමය එකක්. එතකොට මේ කැමැත්ත වේවා අකමැත්ත වේවා උපන්න නම් හඳුනගත්ත නම් දැන් අපිට හොයන්න තියෙන්නේ නම් මේ කැමැත්ත අකමැත්ත උපන්නේ මෙන්න මේකේ මේ ආයතනය ඒ ආයතනයේ ගැටෙන අරමුණ විඥානයේ ස්පර්ශය මේ තැන් මේ දුක් ලක්ෂණ වල යුක්ත බව නොදැක්ක නිසා නොදන්න නිසායි මේ ගැටීම හෝ ඇලීම ඇති වුනේ. එහෙනම් ඒ දෙක නැති කරන්නයි දැන් ඕන උපන් අකුසලයේ දුරු කරන්නයි ඕන. නූපන් අකුසලයේ උපදවන්න උපන් අකුසලයේ දුරු කරන්න නූපන් කුසලයේ උපදවන්න උපන් කුසලයේ වඩන්නයි දැන් ඕන. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ කැමැත්ත අකමැත්ත ඇති වෙච්ච අරමුණ හෝ ආයතනය හෝ කියන තැනින් පටන් ගන්නවා. මේ මෙතන තියෙන දුක්ඛ ලක්ෂණේ මේ ඇත්තන දැකපු නිසා නේද මේ බඳු උත්තරයක් ලැබුණේ. එතකොට ලෝභ ද්වේෂ දෙකම නැති කරන්නත්. එතකොට ලෝභ ද්වේෂ දෙකම නැති වෙන්නේ කොතනද? මෝහය නැති වෙන තැන. එතකොට අපේ වැඩපිළිවෙල ලෝභ ද්වේෂ නැති කරන්න කියන අමුතු උත්සාහයක් නෑ. මෝහය අවිද්‍යාව දුරු වෙන වැඩපිළිවෙලේ ඉන්නකොට ඇත්ත ඇති සතියෙන් දකිනකොට ලෝභ ද්වේෂ දෙකටම ඉඩක්ම නැතුව යනවා. එතකොට දැන් අපි ලෝභ ද්වේෂ ඇති වුණාමත් අපි ලෝභ ද්වේෂ දෙක සංසිඳවන්නේ යටපත් කරන්නේ ඇත්ත ඇති සතියේ දැකලාමයි. එනිසා ලෝභය ඇති කරන බවක් හෝ ද්වේෂය ඇති වෙන බවක් හෝ කුමක් හෝ තමන්ට දැනෙන අකුසල සහගත ස්වභාවයෙන් හඳුනගත්තාම ඊට හේතුව මෙන්න මේ ඇත්ත නොදැකීම බව කියන තැනට මනස තබලා හිත තබලා ඇත්ත ඇති සැටියෙන් දකින්නේ ඒ දකිනකොට ඒ බලනකොට ඒකාන්තයෙන් උපන් පුඤ්ඤාවි සංඛාර වේවා පුඤ්ඤාවි සංඛාර අනිඤ්ඤාවි සංඛාර සීල සංඛාර නිරුද්ධ වෙනවා. අවිජ්ජා නිරෝධයෙන් සංඛාර නිරුද්ධ වෙනවා. එතකොට ඇත්ත ඇති සැටියෙන් දකිනකොට සියලු සංඛාර පුඤ්ඤ සහගත වෙන්න පුළුවන් අපුඤ්ඤ සහගත වෙන්න පුළුවන් ධ්‍යාන ආනෙන්ජ සහගත වෙන්න පුළුවන් සියලු සංඛාර ප්‍රතිපදාව එකක්මයි හැමතැනකම ඇත්ත ඇති සැටියෙන් දැකීමමයි. දැන් වෙලාව දැන් එහෙනම් තා වෙලා තියෙනවද නැහැනි දැන් අපි නම් අවසන් වෙනකොට හරියයි නේද? හොඳයි අපි අද දවසේ බැරි වෙච්ච ටික ඉතුරු ටික හෙට දවසකත් අපිට තියෙනවනේ. හෙට දවසේ ටික නැවත සාකච්ඡා කරමු කතා කරමු දෙනවත් වෙමු. දැන් එහෙමනම් අද උදෑසන පටන් මේ මුතු දක්වාම අපි ලෝතුරා දහම වෙනෙහි කරමින් දහමින් තොර වෙන්නට හිතට ඉඩ නොදී ධර්ම මනසිකාරයේක ධම්මානුපස්සනාවක අද දවස පුරාම යෙදුණා. මෙසේ අපි එකතු කරගත් මේ උතුම් ලෝතුරු කුසල බලයෙන් අපි හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම සාසනයේම සසර දුක් ගෙවා ලබන අමා මහ නිවන් සැපතම සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රී නාතුමින් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ සාක්ක මහේසාක්ක ශාසන මාමක උපකාරක මේ ස්ථානයේට ගමට පලාතට තම තමන්ගේ ගෘහ වස්තු ආදීට අධිපුවෙත කල්‍යාණ මිත්‍ර දේව සමූහයාට පින්යි වේවා දිව ඉසුරු වේදී දිනු වේවා පතන බෝධියෙන් නමා හනිවනි සනසෙත්වායි සාදු කියලා ප්‍රමෝදවා. ඉන්වත් ඔබ අප හැම දෙනා නමින් මෙසේ මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත සියලු ඥාති වර්ගයාටත් පේනායක මහින්කානන් වහන්සේගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා සංඝ පරපුරේ අපවත් වී වැඩාල සීල සාමින් වහන්සේලාටත් ඒ ගුරු දෙමාපියාදී මේ පරලෝකීය ඥාති තයිසීන්ටත් මේ ස්ථානයේ ගොඩ නගන්නට විහිස මහන්සිය මේ ගිය සියලු දායකකාරකාදී හැම දෙනාටමත් මේ පින් එකසේ අත්පත් වේවා. ඒත් මේ ස්ථාන ගොඩ නගපු නිසායි අද අපට මෙහෙම කටයුත්ත කියදෙන්න ලැබුණේ. ඒ නිසා ඒ සඳහා ආධාර උපකාර වෙච්චනේ ගිය හැම දෙනාටම මේ පින් එකසේ අත්පත් වේවා. ඒ සිහි කළ සියලු ඥාතීන් පින්ගෙන සපවත් වේවා, සුවපත් වේවා. දුක් විරි සංසාර කතරෙන් ඈතර වෙ ලබන සාන්ත නිවැලින් සැනසෙත්වා සාදු ප්‍රාර්ථනා. අද ඔබට මේ ධර්මලාභය ලබා දුන්නේ ඔබේ කල්යාණ මිත්‍ර අපේ නායක මහින්දානන් වහන්සේ. උන්වහන්සේ නුවර ප්‍රදේශයේ තුල පෙර ආදනීය ප්‍රදේශයේ තුල කන්ද උඩ රටට ලොකු ආලෝකයක් ඒ ප්‍රදේශයේ තුල බණක් දහමක් අසා ගන්නට තැනක් ස්ථානයක් නොමැති වඳින්නට පුදන්නට පූජනීය වස්තු තිබුණත් පිළිවෙතක යෙදෙන්නට ලෞතුරා මගක් සොයන්නට සුදුසු තැනක් නැහැ. ඒ අඩුව පිරිමසාලමින් නිරන්තරවම ගිහි පැවිදි හැම දෙනාටම මඟ සලසමින් කරන ඒ ශාසනික මෙහෙවර ලෝකේ පුරා ව්‍යාප්ත කරමින් කරන ඒ ශාසනික මෙහෙවරට උපහාරයක් වෙනසයි අපිත් මේ ගමන ආවේ. එනිසා විශේෂයෙන් අපි මේ සිද්ධ කරගත්ත පුණ්‍ය කුසල පුණ්‍ය ආනුභාවයේ තුනුරුවන් ඥානුභාවයේ ආශිර්වාදය පින් අනුමෝදන් වූ බුද්ධ බෝසත්යන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබීමෙන් මේ ජීවිතේම මේ ගෞතම ශාසනයේම මේ සසල දුක් ගෙවා ලබන නිකල හද මඩලක් ඇති මහරහත් ඵලයෙන් සැනසෙන්නට මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා පාරමිතාවක් නොවීමා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ අසුර අපට ලබා දුන්නේ උන්වහන්සේගේ ප්‍රිය ශිෂ්‍ය සමාහිත හාමුදුරුවෝ. එනිසා උන්වහන්සේ නිසායි මේ ආශ්‍රයේ මේ අවස්ථාව උදා වුණේ. මේ වෙලාවේදී උන්වහන්සේව ආදරයෙන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අපිට එන්න පිහිටක් උපකාරයක් නැති වුණා නම් මේ ගමන අපිට එන්න බෑ තනියම. ඉතින් ඒ සඳහා තමන්ගේ දහසක් රාජකාරී අතහැර දාලා දහසක් අලාභ පාඩු විඳ දරාගෙන අපි වෙනුවෙන් මේ ගමන එන්නට අපි සමග පිටත් වුණු ඒ වෛද්‍ය දෙපළට අප කෙරෙහි බොහොම සෙනෙහසින් මවෙක් කටයුතු කරන ඒ පින්වත් දෙපළටත් මේ පුණ්‍ය කුසල බලයෙන් තුරුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් සපතත් සාන්තිය අපට ලැබේවා. මේ ගෞතම බුදු සසුනේම සසල දුක් ගෙවා ලබන උතුම් මගඵල අවබෝධය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ ඊයේ දවසේ දම්පෙන් පිළිගන්නමින් අපිට සිව්පස්යෙන් උපස්ථාන කළ ඒ හැම දිනකටමත් ඔබට උපස්ථාන කළ ඒ හැමතත් ඒ පෞල්වල සෑම සියලු දිනකටත් ඔබ අප හැම දිනකටත් හැබෑ ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල් වල හැම දිනාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුමුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සපතක් සාන්තියක් යහපතක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා. ජීවිතයේ කරන කියන සියලු යහපත් කටයුතු දිනෙන් දින සඵල වේවා, දියුණු වේවා. මේ සංසාර ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුව කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මනා කතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මනා කතං අච්ඡයං කමමේ බ්‍රහ්මේ සම්පේකානික ආයේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සතිකං අනුත්තරේ ඉමිනා පුඤ්ඤ කම්මේන වානී බාල සමාදෙන සතං සමාගමෝ හෝතු යාවනි ආමකස්සය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපනංසති දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිද්ධයා සුඛප්පත්තාච නිසෝඛා හොන්තු සම්මේති දේවෝ අස්ස සුඛානීන සස්ස සම්පත්තියේසු ච ඊතෝ භවතු ලෝකෝ සේ රාජා භවතු දන්තෝ.